Order, please. Wait. කථානායක වරයාගේ නිමේජන ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක වන ව්‍යවස්ථාව අනුව වෛද්‍ය සංශෝධන නැමැති පනත් කෙනුප්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ හමු ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට කැමැත්තෙමි. මෙම කෙනුප්පත විද්‍යාන ආණ්ඩුක ව්‍යවස්ථා අනනුකූල නොවන බවද පාර්ලිමේන්තු පැමිණි ඡන්දයේ දින පාර්ලිමේන්තු මතුරුන්ගේ බහුතරයක් විසින් සම්මත රැකී බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්ව නිර්වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි. මම නියෝග කරමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සමාජ සවිබල ගැන්වීම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධන සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්, 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැන්වීම බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාර්ක සභාවේ සභාපති චන්දිම ගරු චන්දිම ගමගේ මැත්තම විසින් පිළිගැන්වීම.
සුසි කථානායකතුමනි, බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 2014 වර්ෂය සඳහා විදුලි බල බලශක්ති අමාත්‍යාංශ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංයුක්ත බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා විදුලි බල හා පුනර්ජීවන බලශක්ති අමාත්‍යාංශ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ එකී කාරක සභා වාර්තා මම ඉදිරිපත් කරමි.
හොඳයි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු මංගල සමරියවර ඇමැතිතුමා, ගරු ගාමිණී ලොග්ගේ ඇමැතිතුමා, ගරු මොහන් ප්‍රියදර්ශන සිල්වා ඇමැතිතුමා,
ගරු කථානායකතුමනි, ඉම්මදුව මායාකඩුව පිටුවල හේන යෙනුමිත් යන ලිපිනේ පදිංචි එම් කේ ආරන්ද මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු සංදීප් සමරසිංහ මැතිතුමා, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නයේ ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මැතිතුමාගෙන් ඇසීමට.
අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, A1 77 A2 ඇමුණුම එකෙහි දක්වා තිබෙනවා විශාල විස්තරයක් තිබෙන්නේ. A3 ඇමුණුම දෙක හැටියට, A4 ඇමුණුම තුන හැටියට දක්වා තිබෙනවා. මම හිතන්නේ මේක විශාල ලිපිකණුවක් තියෙන නිසා අපි සභාගත කරන ඔබතුමාට දැනගැනීමට. A පැන නොනගී
ගරු අමාත්‍යතුමනි අතුරු ප්‍රශ්න අහන්න තිබුණත් මම හිතන්නේ ඔබතුමාගෙන් අහලා තේරුමක් නැති නිසා මම අතුරු ප්‍රශ්න අහන්න නැතුව ඉන්න තීන්දුව කරනවා ගරු.
හොඳයි බොහොම ස්තුතියි ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ගරු වැඩි කර්මාන්තය මහත්මයා ඇසීමට ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය ධීවර මහත්මයාගෙන් ඇසීමට ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ගරු අග්‍රාමැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආත්‍යකරුතුමා මැතිතුමාගේ ඇසීමට
මම ආනව ගරු කතානායකතුමනි
සති දෙකක් කල් ඉල්ලලා තිබෙන කතානායකතුමනි
වරප්‍රසාදන මේකට අවදාලවර නැත්තම් වරප්‍රසාදන පොඩ්ඩක් ඔබතුමා ලියලා අවසරය ගන්න. මේ සන්දේපිසන් මොකද්ද කියන්නේ?
කතානායකතුමනි මම ඊයේ ආපු ප්‍රශ්නේ වසර දෙකමාරක් පරණයි. මේ ප්‍රශ්නේ වසරක් පරණයි. ඊයේ ඔබතුමා පිළිතුර විදියට කිව්වේ පාර්ලිමේන්තු සැසී කල් තැබීම නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න මගේ අපේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමාලත් ඒ ප්‍රශ්නෙම මතු කරා. හැමෝටම ඔබතුමා දුන පොදු පිළිතුරු උනේ පාර්ලිමේන්තු සැසියේ කල් තැබීම නිසා මේ ප්‍රශ්නේ මතු
වුණා. හේතුවක් වෙන්න පුළුවන් කියලා කිව්වේ.
කිසිසේත්ම වෙන්න බෑ. උත්තරේ අමාත්‍යංශ ඇතුලේ උත්තරේ හදන එකයි පාර්ලිමේන්තු සැසියේ කල් තැබීම අතර කිසිම සම්බන්ධයක් නැහැ ගරු කතානායකතුමනි.
කොයි කාලේ වන්න පුළුවන්ද?
අංකේ මාරු වෙන්නේ නැති. ප්‍රශ්නේ අංකේ මාරු වෙන්න පුළුවන්. උත්තරේ හදන්න මේ පාර්ලිමේන්තු සැසියේ කල් තැබීම නිලධාරින්ට කොහොමද බාධාවක් වෙන්නේ කියන එක අපිට නම් තේරෙන්නේ
නෑ. ගරු මන්ත්‍රීතුමා ගරු
මේක අගමැතිතුමාගෙන් අහලා තින්නේ පළවෙනි වතාවට. එතුමන් සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
පළවෙනි වතාවට දාලා තියෙනවා.
ඔව් මේ පළවෙනි කියලා දාලා තියෙනවා.
නෑ පළවෙනි වතාවට ඇවිල්ලා තියෙන්නේ ඒකයි අපි.
පළවෙනි එක මේ.
නෑ මේක පළවෙනි වතාවට කරු මන්ත්‍රී. අපි හතර
බලමු. මේක මේ හැම අමාත්‍යාංශයකින්ම තොරතුරු අරගෙන දෙන්න තියෙන එකක් මේක. ආවට ගියාට උත්තර දෙන්න බෑ මේ ප්‍රශ්නේ.
එහෙනම් ඉක්මනින්
දෙන්න. ජාතික පිරිසක් ගැන අහන්නේ. හරි.
හොඳයි. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමා ගැසීමට.
ගරු කතානායකතුමනි අයන්න මතුගම අධ්‍යාපන කලාපයට අයත් මෙම පාසලෙහි එක එකොළහ දක්වා පන්ති පැවැත්වෙන අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 427කි. දෙක ඔව් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඒ ව්‍යාපෘති යටතේ සංවර්ධන කටයුතු කිරීම සඳහා තෝරාගෙන ඇති අතර ඒ යටතේ ගුරු නිවාසයක් ඉදිකිරීම සහ ජූනියර් සෙකන්ඩරි ලැබෝරටරි සඳහා 2017 3/30 වන දින මුල්ගල තබා ඇත. ආයන්න ඉහත සඳහන් සංවර්ධන කටයුතු යටතේ ගුරු නිවාසය ඉදිකිරීම සඳහා සහ ජූනියර් සෙකන්ඩරි ලැබෝරටරි ඉදිකිරීම සඳහා චාමරි කන්ස්ට්‍රක්ෂන් සම ආයතනයේ සමග 2017 1/31 දින ගිවිසුම් ගතව ඇත. දෙක ඔව් 2017 වර්ෂයේ සිට අධ්‍යාපන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කර ඇත. සිසුන් සංඛ්‍යාව 15කි. පන්ති ආරම්භ කිරීම සඳහා 2017 6/28 දිනැතිව අනුමැතිය ලැබී ඇත. මට මේක ඔව් 2017 6/29 දින සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කර ඇත. අදාළ නොවේ.
ඔකේ
නන්ද්‍රී යස්
තෑන්ක්යූ. ගරු එස්.එම්. මරිකාර් මැතිතුමා, ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු සමාජ සබල ගැන්වීම,
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
සමාජ සබල ගැන ගරු හැමතිතුමා
ගරු ගරු කතානායකතුමනි එතුමා අහලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට 970යි. මම ප්‍රශ්නේ කියවන්න ඕනේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අනුමත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංඛ්‍යාව 970යි. දැනට සේවයේ නියුතු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංඛ්‍යාව කොපමණද කියලා අහලා තියෙනවා 990යි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පුරප්පාඩු සඳහා ග්‍රාම නිලධාරී වසම් කවරේද කියලා තියෙනවා.
ප්‍රශ්න කියන්න ඕනේ ගරු අමිත්තුමා කියන්නේ පිළිතුරු දෙන්න ඕ.
ගරු කතානායකතුමනි එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සේවක සංඛ්‍යාව අනුමත කර ඇත්තේ එක් එක් ග්‍රාම නිලධාරී වසමකට එක් අයෙකු වශයෙන් නොව සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව සලකා බැලීමෙනි. ඒ අනුව ඇතැම් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ග්‍රාම සේවා වසම් දෙකක් හෝ ඊට වැඩි ගණන වැඩි සංඛ්‍යාවක් අනුයුක්ත කොට සේවයේ සිදු කරනු ලැබේ. එබැවින් ග්‍රාම සේවා වසම් පදනම් කරගෙන පවතින පුරප්පාඩු සංඛ්‍යාව ගණනය කළ නොහැක. හතරවෙනි ප්‍රශ්නයට ඉහත් සඳහන් පිළිතුර අනුව අදාළ නොවේ. පස්වෙනි එකත් අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, අපේ ගරු ඇමතුමා ලබා දීපු පිළිතුරු පිළිබඳව එතුමාට ස්තුතිය පුද කරන ගමන්, මේ රටේ දිළුඳු ජනතාව වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස හිටපු ගරු ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනසවි වැඩසටහන පසුකාලීනව සම්මුද්ධි වැඩසටහන බවට පත් වෙලා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සය නගා සිටවන මහා මෙහෙවරක් කරන මේ රටේ සංවේදීම අමාත්‍යංශය කියලා මම විශ්වාස කරනවා. මේ අමාත්‍යංශයේ මේ කටයුතු කරගෙන යන්න, මේ රටේ ජනතාවට මේ පහසුකම සලසන්න රට පුරා විශාල සමුද්‍ර නිලධාරීන් සංඛ්‍යාවක් තමන්ගේ සේවය ලබා දෙනවා. අපි දන්නවා මේක ආරම්භ වෙන වෙලාවේ දේශපාලනික පත්වීම් විදියට මේ ලබා දුන්නත් අද වෙනකොට ඔවුන් බහුතරයක් මේ රටේ ජනතාවට ඉතාමත්ම දැනෙන වැදගත් සේවාවක් ලබා දෙනවා. අපි දකිනවා සමහර වෙලාවට රජයේ පාර්ශවයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් මේ නිලධාරීන් පිළිබඳ විවේචනවලට මතු කරන කාරණා ගොඩක් දැකලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා කරු ඇමතුමාගේ, මේ රටට සේවයක් කරන මේ සමෘද්ධි සංවර්ධන නිලධාරී අද වෙනකොට ඔය කියන කාගේ හරි දේශපාලන ඔඩොක්කුවකට දාන එක බැහැර කරලා මොවුන් මේ රටේ ජන අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී හිටින තවත් රාජ්‍ය නිලධාරීන් විදියට පහුගිය අවුරුදු ගානාවක් ඔවුන්ගේ වැඩගත්තා. ඔවුන්ට අවශ්‍ය රැකියාව ස්ථාවරභාවය ඔවුන්ගේ වරප්‍රසාද ලබා දීමේ ක්‍රමවේදයක් ගරු ඇමතුමනි හදලා තිබුණ නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නිසි තැන දීලා ඔවුන්ගේ රැකියා ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් අවශ්‍ය පියවරක් ගැනීමට හැකියාවක් තිබේ.
හොඳයි ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, මේ සමෘද්ධි අමාත්‍යාංශය යටතේ සමෘද්ධි නිලධාරීන් 27,000ක් විතර ඉන්නවා. ඒ වගේම සමෘද්ධි කළමනාකරුවෝ ඉන්නවත් 4,000 ගාණක් ඉන්නවා. හැබැයි කනගාටුවට කාරණේ අවුරුදු 23ක් මේ අය දේශපාලන ඡන්ද ව්‍යාපාරය යොදවගත්තා මිසක් ගරු කථානායකතුමනි අද වෙනකන් එක්කෙනෙක්වත් ස්ථිර කරලා නැහැ අවුරුදු 23ටම. ඉතාමත්ම සෝචනීය තත්වයක්. දැන් අද මෙතන මේ උද්ඝෝෂණයකට වාඩි වෙන්නේත් ඒ සඳහා. හැබැයි එහෙම උද්ඝෝෂණයක් කරලා වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් මමත් ගිහිල්ලා වාඩි වෙනවා එතන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ නීතියානුකූලව මේ කටයුත්ත කරලා නැහැ. මේගොල්ලෝ රාජ්‍ය සේවයට අනුගත නොකරේ පහුගිය කාලෙම මේක දේශපාලන යන්ත්‍රණයක් හැටියට ඡන්ද මැසිමක් කියලා තියාගෙන හිටියා. ඒකේ අවාසිය වෙලා තියෙන ඒ කටයුත්තේ අසාධාරණ වෙලා තියෙන ඒ නිලධාරින්ට. ඒක නිසා එතුමා ඒ කියපු කාර්යය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි අවුරුද්දක් යන්න ඉස්සලා මේ සියලුම නිලධාරින්ව ස්ථිර කරලා ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුපත් ලබා දෙන්න අවශ්‍ය කටයුතුත් කරනවා කියන එක ඔබතුමාට
මගේ දෙවෙනි ප්‍රශ්නය කරු කථානායකතුමනි, මම සතුටු වෙනවා පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට මේ රටේ රටට ඉතා සේවයක් කරන සමුද්‍රි සම්බන්ධ නිලධාරීන් කඩේ යවන්න කටයුතු කරපු අවුරුදු ගාණක් ඒ නිලධාරීන් භාවිතා කරපු අපේ දේශපාලනච්චු ඉස්සරහ ගරු ඇමතුමාගේ ලබා දීපු අති සාර්ථක මේ රටේ සියලු දෙනා බලාපොරොත්තු වෙන පිළිතුර වෙනුවේ. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදියට මම ගරු කථානායකතුමනි අහනවා, දැන් සමෘද්ධි ලබා දීමේදී ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා මේ සමෘද්ධි සහනාධාරය දෙගුණ කරලා දුන්න එතුමා අමාත්‍යවරයා ඉන්න කාලේ. හැබැයි මේකේ ඔබතුමා පිළිගන්නව ඇති මේ සමුදි සහනාධාරය ලබා දීමේදී පහුගිය අවුරුදු ගානෙම දේශපාලනික වශයෙන් සමහර තැන්වලදී කටයුතු කරා. දැන් මම ඔබතුමාගේ ඉල්ලනවා, ඔබතුමා දන්නවා මේ වෙනකොට සමුදි සහනාධාරය ලබා දීමට අඩුම තරමේ ලක්ෂ 7කටක ප්‍රමාණයක ඉල්ලීම් තියෙනවා. මේකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටලුවක් තියෙනවා කියලා අපි දන්නවා.
නමුත් රජය තුලින් ලබා දෙන සහයෝගය ලබා දෙනවා. දැන් පහුගිය දවස්වල කතිකාවක් ගියා ගරු ඇමතුමනි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටු වැඩි කරනවා දීමනා වැඩි කරනවා. අපි ඒක තරයේ ප්‍රතික්ෂේප කරා. ඒක යෝජනා කරපු මහත්තුරු දැන් සද්ද නැතුව අපේ ඇඟටම ඒක දාන වෙලාවේ මම ඉල්ලීමක් කරනවා. මේ වෙනුවෙන් මෙම් වෙච්ච ප්‍රතිපාදනයක් ඇති. මම ඉල්ලීමක් කරන මන්ත්‍රීවරුන්ට ඔය දීමනා ලබා දෙන්න, පඩි ලබා දෙන්න මොනවා හරි වෙම් වෙච්ච මුදලක් තියෙනවා නම් ගරු මුදල් ඇමතුමා අපේ කතානායකතුමා මැදිහත් වෙලා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සමුදි සානාදේ අරය තව අලුත් කීප දෙනෙකුට හරි ලබා දෙන්න කටයුතු කරන්න
ඕනේ.
සම්බන්ධීකරණය කරන්න.
ගරු කතානායකතුමනි මං කිව්වා අර ඉස්සරලා කියපු ප්‍රශ්නේම දැන් එතුමා කිව්වා සමෘද්ධි ලාභීන්ගේ ප්‍රශ්නේ විසඳන්න කියලා. හැබැයි සමෘද්ධි ලාභීන්ගේ ප්‍රශ්නේ ඉස්සන්න පෙර මේ සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්නේ විසඳලා ඉන්න ඕන. ඒ අය අසතුටෙන් ඉන්නේ. අධිකරණයේ නඩු දෙකක් තියෙනවා. අපි මේ නඩු දෙකත් ඉක්මනටම විභාග කරලා ඉවර කරලා දෙන්න කියලා නීතිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නඩු දෙක අවසන් වුණ හැටි ඒ නිලධාරීන්ගේ ප්‍රශ්නේ විසඳනවත් එක්කම අපි ලබන මාසේ අපි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවෙත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කෙත් මේ සමෘද්ධි වැඩසටහන අලුතෙන් සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන මේ අවුරුද්දේ අපි අලුතෙන් පවුල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකටත් ලබන අවුරුද්දේ ඉතුරු සියලුම සමෘද්ධි ඉල්ලන පවුල් වලට සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඔබතුමාට කියන්න.
බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසම ඇතතුමා, සමාජ සුබ ගරු ඉෂාක් රහමන් මැතිතුමා.
අහනවා කතානායකතුමනි.
මහනගර බස්නාහිර සංවර්ධන ඇමතිතුමා ගරු ඇමතිතුමාගේ ඇසීමට
බස්නාහිර සංවර්ධන ඇමතිතුමා සතියක් කල් ඉල්ලනවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා,
මහනගර කතානායක
මහනුවර නගර සංවර්ධන ඇමතිතුමාගේ ඇසීම.
මහනගර කතානායක
2 weeks time sir.
ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා, ගරු මුදල් ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීම. ගරු වාසුදේව නානායකර මැතිතුමා, ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීම. දෙන්න පැමිණ නෑ සොරි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා මැතිතුමා ඇසීමට.
මම අසනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එක හලාවත නගර සභාව මුන්නේශ්වරම්, හලාවත ප්‍රාදේශ සභාව සෙම්බුකුට්ටි ප්‍රදේශයේ තමයි කසල කළමනාකරණ මධ්‍යස්ථානය තියෙන්නේ. පුත්තලම නගර සභාවේ මනල් ගුණ්ඩුව, පුත්තලම ප්‍රාදේශීය සභාව කීර්තිසිංහ ගම, ආනමඩුව ප්‍රාදේශ සභාව ආනමඩුව, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව වනාතවිල්ලුව, කරුවලගස්සව ප්‍රාදේශීය සභාව සාලියවැව, නවගත්තේගම් ප්‍රාදේශීය සභාව බෝගහවැව, නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව රාජපක්ෂ මාවත නාත්තණ්ඩිය, ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාව උඩප්පුව, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව කිරිමැටි යාන, කල්පිටිය ප්‍රාදේශීය සභාව කල්පිටිය, A2 තිබේ. A3 දීර්ඝ විස්තරයක් තියෙනවා ගරු කතානායකතුමනි. පළාත්
මේ
සභාගත කරන්න
අවසර ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි.
බොහෝ ස්තුතියි. ප්‍රශ්නාන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම කතා අද මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ලංකාවේ වැදගත්ම ආයතනයක් වන පළාත් පාලන ආයතනය පිළිබඳව. පළාත් පාලන ආයතනයේ ගරු කතානායකතුමනි, මුදල් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ වරිපණම් බදු සහ දඩ මුදල් වැනි බදු ක්‍රම යටතේ. වර්තමානයේ මම අහන්න කැමති පළාත් පාලන අමාත්‍යංශයෙන්, මේ පළාත් පාලන ආයතනවල පසුගියදා බලය පිහිටපු මේ ක්‍රමවේදය අනුව මට හැඟෙන විදිහට මම මහජන නියෝජිතෙක් විදිහට පළාත් පාලන ආයතනයකින් පාර්ලිමේන්තුව දක්වාම ආපු කෙනෙක් විදිහට මේ කඹ ඇදීමක් සිදු වෙනවා. මේ පළාත් පාලන ආයතන අකල්මරණය කිරීමේ ව්‍යායාමයක් සිද්ධ වෙනවා. මේකට හේතුව පළාත් පාලන ආයතනවල බලයට පත් වෙලා තියෙන බහුතර ප්‍රධාන සභාපතිවරු සහ මන්ත්‍රී මණ්ඩලය වර්තමානයේ ආණ්ඩුව අපකීර්තියට පත් කරමින් ආණ්ඩුව ගෙදර යවන වැඩසටහන අතර අරන් තියෙන නිසා මේක රටේ ජනතාවට ගරු කතානායකතුමනි තාමත් අභාග්‍ය සම්පන්න තත්වයක්. ඒ නිසා පළාත් පාලන අමාත්‍යාංශ විදිහට මේ පළාත් පාලන ආයතනවල සිදුවෙන මේ දෛනික වැඩසටහන් සහ දීර්ඝකාලීන වැඩසටහන් පිළිබඳව න්‍යායමනයක් සිදු කරනවද ඒ පිළිබඳව සෑයීමකට පත් වෙන්න පුළුවන්ද කියන එක මම පළාත් පාලන අපේ නියෝජ්‍ය ඇමතිතුමීගෙන් අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් න්‍යායමනයක් කරනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මට උපදෙස් ලැබිලා නැහැ ගරු කතානායකතුමනි. කෙසේ වෙතත් පළාත් සභාවේ මහ ඇමතිවරයා යටතේ පාලනය කරන්න පුළුවන් ආයතනයක් පළාත් සභාව කියන්නේ. ඒ වගේම පළාත් සභාව විසුරුවා හැරලා තියෙන පළාත්වල ආණ්ඩුකාරවරයා යටතේ සියලු නියාමන කටයුතු සිදු කළ හැකි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නෙට යන්න කලින් පළවෙනි අතුරු ප්‍රශ්නේ ලැබුණු පිළිතුර මහජන නියෝජකයෙක් විදිහට නම් මට සතුටු වෙන්න බැහැ. ඒක මගේ අදහස. හේතුව හැමදාම පළාත් පාලන ඇමතිතුමා පිළිතුරු දීලා මේක 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම නැත්නම් වෙනම බලයක් තියෙනවා කියලා මෙතනින් ලිස්සලා ගියාම හරි සිදු වෙන අපරාධය සිද්ධ වෙනවා. ඒක ලොකු අපරාධයක් ගරු කතානායකතුමනි. මේක දැවැන්ත විදියට අපේ රටේ සමාජයේ ජීවත් වෙන ජනතාවට කරන ද්‍රෝහිකමක්. මේක මම වගකීමෙන් කියන්නේ. දැන් මේ වෙද්දී අධිකරු ජනාධිපතිතුමා ග්‍රාම ශක්ති වැඩපිළිවෙලදී අත් කරලා තියෙනවා. අධිකරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජයේ ගම් පෙරළිය වැඩසටහන දියත් කරලා තියෙනවා. දැන් මීට ස්වල්ප මොහොතකට කතා වුණු සමෘද්ධි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රේඛිය අමාත්‍යාංශයේ යටතේ විශාල සංවර්ධන වැඩපිළිවෙළු වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ගරු කතානායකතුමනේ අතිගරු ජනාධිපතිතුමාගේ එකඟත්වය මත පක්ෂ දෙකේම මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සම සමහපතිවරු ඉන්නවා ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ. මේ අයට මේ පළාත් පාලන ආයතනවල කිසිම වැඩපිළිවෙලක් දැනුවත් වෙන්නෙත් නැහැ, දැනුවත් කරන්නෙත් නැහැ. ඊට එහා තියෙන අභාග සම්පන්න තත්ත්වය මගේ පළවෙනි ප්‍රශ්නේදී මම මතු කළා වගේ වර්තමානයේ මේ මං ඉහත කියපු වැඩසටහන් එකකටවත් මේ ආයතන උදව් කරන්නෙත් නැහැ. උදව් නොකර හිටියට කමන්නේ හරස් වෙනවා. දැන් විශේෂයෙන්ම මම වගකීමෙන් කියන්නේ මේ පළාත් පාලන ආයතනවලින් ලිපිය එවනවා ප්‍රාදේශ සංවර්ධන කමිටුවට අපේ ආයතනවලට අයිති දේපල එහෙම නැත්නම් අයිති ස්ථාන. දැන් උපතේ සිට විපත දක්වාම පළාත් පාලන ආයතන තමයි අයිති. මාර්ග පද්ධතිය ගත්තම 90%ක් අයිති ඒගොල්ලොන්ට. ඒතොර මේ ග්‍රාම ශක්ති ගම්පෙරළිය වැඩසටහන් යටතේ මේ සංවර්ධනය කරන්න යන මේ ග්‍රාමීය වැඩසටහන් අඩපණ කිරීමේ ව්‍යායාමයක් තිබෙනවා. ඒක පළාත් පාලන ආයතන මැදිහත් විය යුතුයි. ඒ නිසා ඒකට පළාත් පාලන ඇමතිවරයා කියනවා නම් මැදිහත් වෙන්න බෑ කියලා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කියනවා. එතුමා අයින් වෙන්න ඕන. එහෙම නැත්නම් එතුමා මේ පළාත් පාලන ඇමතිවරු, ඒ කියන්නේ පළාත් ඇමතිවරු, එහෙම නැත්නම් ප්‍රාදේශ සභාවේ ප්‍රධාන නියෝජිතව ගෙනල්ලා මේ වැඩපිළිවෙලත් එක්ක ඒකාබද්ධ කරන්න ඕන. නැත්නම් අධිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ඇමති මණ්ඩලෙත් මොනතරම් මේ ඉදිරි කාලය තුළ ගම්පෙරළි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගියත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කතානායකතුමනි.
ගරු ඇමතිතුම මේකත් අවධානය යොමු කරලා දෙන්න.
ගරු කතානායකතුමනි පළාත් පාලන අමාත්‍යාංශයේ විදියට මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. මැදිහත් වෙන්න බෑ කියන කාරණයක් අපි ඉදිරිපත් කළේ නැහැ. මැදිහත් විය හැකි ගරු කතානායකතුමනි.
ගෞරව සෞඛ්‍ය ඇමතිතුමා අධ්‍යාපන ඇමතිතුමාගේ සමහර අවස්ථාවල ඇතුළත් වෙනව. ගෞරව මන්ත්‍රීතුමා
යොමු කරන ප්‍රශ්නේ විශේෂයෙන්ම අපි ගමරගෙනින සංවර්ධනය යන හිටීම සඳහා ගන්නා උපක්‍රමයක්. හැබැයි මම දන්න විදියට පළාත් පාලන අමාත්‍යාංශය හරිදී පළාත් මාර්ග අමාත්‍යාංශය තියෙනවා. ඒ පළාත් මාර්ග අමාත්‍යාංශයට ඍජුව මැදිහත්ලා මේවා පවරා ගැනීම කරලා හරි සංවර්ධනය කරන්න පුළුවන්. එසේ නොමිතනම් මං හිතනවා ගරු කතානායකතුමනි එසේ ඉඩ දෙන්නේ නැත්තම් අපේ මහමාර්ග අමාත්‍යාංශයේ යම්කිසි බලයක් ගොඩනගලා ඒ මහමාර්ග අමාත්‍යාංශයට මේ ප්‍රාදේශීය පාරවල් පවරාගෙන මේ සංවර්ධන කටයුතු කරන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම අපේ කවින්ද මන්ත්‍රීතුමාගේ කොට්ටාසේ එතුමාගේ විමධ්‍යගත මුදලත් යවන්න විදියක් නැහැ. යවන්න යනකොට ඒක අවසරේ නැහැ. හැබැයි ඒ සංවර්ධනය කරාට පස්සේ ජයග්‍රහණය කරපු ඒ සභාවල මන්ත්‍රීවරු නම ගහගන්න සූදානමක ඉන්නවා. ඒගොල්ලන් ජයග්‍රහණය කරේ සංවර්ධනය කරන්නම් මේක ගොඩනගන්නම් මේක අපිට කරන්න පුළුවන් කියලා විශ්වාසය දුන්නේ. මොකද මේක ගත්ත ගමන් ආණ්ඩුව ගන්නවා කියන කාරණේ නේ ගොඩනැගුණේ. අගමැතිකම ගන්නවා ආණ්ඩුව ගන්නවා කියලා තමයි ප්‍රාදේශීය සභාව ටික දිනවල දුන්නේ. ඒක අපද්ද විපක්ෂයේ කණ්ඩායම. හැබැයි හැබැයි දැන් පාරේ කොණු ටිකවත් පාර හදන්නවත් අපි සල්ලි ටික දෙනකොට ඒකටත් එදියත් වෙලා තියලා මම හිතනවා මේකට වැදියත් වෙන්න ඕනේ රටේ ජනතාව රටේ ජනතාවට ආйти මේ මාර්ග රටේ ජනතාවගේ ආйти පොදු පාසුකම ආණ්ඩුවක් හැටියට ඒක කරන්න දෙන්නේ නැත්තම් විශේෂයෙන් මම හිතනවා මේක බරපතල කාරණයක් අපි දන්නවා මේ සියලු ප්‍රාදේශීය සභා ඔවුන්ගේ අයිතිවාසිකමක් කියලා මේක නවත්තන්න හදනවා එසේ කරන්න ඉඩ දෙන්න එපා කරු කතා නැගිලි පළාත් සභාවට එක්ක පවර ගන්න නැත්නම් මධ්‍යම රජයට පවරලා මේ දැවැන්ත සංවර්ධනයේ ගමේ ජනතාව රටේ ජනතාවට ගෙනියන්න අවස්ථාව
ඉතසලසලා මේ අවධානය යොමු කණ්ඩායකට ඊට පස්සේ ගරු විමල් වීරවංශ මහත්මයා
ඒ ගැන අවධානය යොමු කරන්න
විමල් වීරවංශ මහත්මයා
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමියගේ අනුමැතිය ඇතුව මම ඔබතුමියගෙන් අහන්න කැමති ඔබතුමිය පළාත් පාලන හා පළාත් සභා විෂය භාර වැඩ බලන අමාත්‍යතුමිය හැටියට දීර්ඝ කාලයක් තිස්සේ දැන් පවත්වීමෙන් වළකමින් සිටින කල්දමමින් සිටින පළාත් සභා මැතිවරණය කවදා විතර තියන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි.
ඔබ කියන පිළිතුර දැන
පුළුවන්. මම හිතන්නේ අද දිනේත් මේ සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් තියෙනවා. ඒක මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා ඉක්මන් තීරණයක් ගත්තනම් හොඳයි.
හොඳයි ඒක අපි ගරු ජයවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි
ඊට පස්සේ යනවා. පැහැදිලි කිරීමක් අවශ්‍ය පොඩ්ඩක් ඉන්න. මොකද්ද?
ගරු ඇමතිතුමියගෙන් මම දැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් කැඳ වුණා. අඩු ගන්න ඒකෙදිවත් තීරණය කරේ නැද්ද මේ මැතිවරණය තියන්න ඕනේ කියලා?
මේ අද දිනේ සාකච්ඡාවක් තියෙන බව ඊයේ
සාකච්ඡා.
ගරු කතානායකතුමනි මට ලැබිලා තියෙනවා ලිපියක් ජාල ප්‍රාදේශ සභාවෙන් යොමු කරලා තිනවා දිස්ත්‍රික් ලේකම්තුමාට 2018-07-31 අපේ අශෝක ප්‍රියන්ත මැතිතුමා මේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු කාරණාවට සම්බන්ධ. ඒකෙදි මගේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන දැන් ජාල නගර සභාවට සහ ප්‍රාදේශ සභාවට තමයි පාරවල් එහෙම තියෙන්නේ ගරු කතානායකතුමනි. නමුත් මේ පාරවල් තාම ගැසට් කරලා නැහැ ගරු කතානායකතුමනි. එතකොට මේ ලිපියේ කියනවා ඉහත ලිපිය සඳහන් මාර්ග නීත්‍යානුකූල හිමිකම් ජාල ප්‍රාදේශීය සභාව සතු බැවින් එහි සංවර්ධන කටයුතු අප සභාවේ අවසරයකින් තොරව වෙනත් ආයතනයකින් ඉටු කිරීමට හෝ සංවර්ධනය කිරීමට අවසර හෝ අනුමැතිය ලබා දීමට නොහැකි බව මෙයින් දන්වා සිටිමි කියලා. එතකොට මෙහෙම ගියොත්
හරි බැටේනෝ
ඒක කතානායකතුමනි මේ අපේ අශෝක ප්‍රියන්ත
මන්ත්‍රීතුමා කියුණේ ඒක තමයි
සංවර්ධන වැඩ කටයුත්තක් අපිට
මේ
කරන්නට හම්බෙන්නේ නැහැ ගරු කතානායක.
ඒක ගරු ඇමෙතුම ඒකත් බලන්න ඒක මොකම දිනු
කරන්නේ. ඒක කාරණා ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කටයුතු කරනවා.
ඔව් ඔබතුමයි ඔබතුමේ ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. දෙවෙනි වටය අංක දෙක ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
මම අසන ගරු කතානායකතුමනි
සභාගත කරනවාද?
සභාගත කරනවා.
හොඳයි. තුන ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය දීවර ඇමතිතුමාගෙන් සභාගත කරනවාද? හොඳයි. අහන ප්‍රශ්නේ අහනවාද? ඇහුවද අහන්නේ සභාගත. හතර ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
සභාගත කරනවාද?
සභාගත කරනවා.
හොඳයි. හතර ගරු මරික්කා මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ සීමට අහනවාද?
අහනවා.
ප්‍රශ්නේ අහනවාද?
අහනවා.
නමේ ගරු රංජි සොයිස මැතිතුමා සමාජ සුබදායක මැතිතුමා සීමට
ප්‍රශ්නේ අසනවා.
සතියක් කල්ලිනවා. 11 ගරු බිමල් රත්නායක මැතිතුමා
සතියක් කල්ලිලා තිබෙනවා.
13 ගරු වාසුදේවන රැයනා ගරු ඉන්දික අනුරාධ රජය පාර්ලිමේන්තේ ස්ථාවර නියෝග අංක 27-2-5 ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි උදවල ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ඇසීමට අවසරය දීම ගැන රාජ්‍ය පරිපාලනා ප්‍රදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අපේ වජිර අභිවාදන මැතිතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ විසින් 2015 ජනවාරි මාස 1 දින සිට බලපැවැත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබූ රාජ්‍ය සේවක නව වැටු ව්‍යුහය අනුව සියලුම අදාළ සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්ද සංශෝධනය කොට 2015 ජනවාරි 2015 ජනවාරි පළවෙනි දින සිට බලවත් බලපවත්වන සේ හිඟ මුදල්ද ඇතිව 2015 ජූලි විශ්‍රාම වැටුපට සිට ගෙවීමට 2015 දෙසැම්බර් 31 දිනති අංක 24 ඉරාක් 20.14 එක දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයේ 4 ඡේදයෙන් විධිවිධාන සලසා තිබිණ. එහෙත් වර්තමාන යහපාලනයයි කියාගන්න ආණ්ඩුව 2015 ජූනි 25 දිනති ඒ කියන්නේ ඒ මාසෙට කලින් මාසෙ අංක 16 2015 දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයේ මගින් 2015 ජූලි සිට බලපැවැත්වන සේ විශ්‍රාම වැටුප් සංශෝධනය කරන ලද්දේ පැරණි 2006 වැටුප් ව්‍යුහයට අනුවයි. පැරණි ක්‍රමය අනුව තමයි තමුන්නාන්සලා ප්‍රකාශයට පත් කළ තියෙන්නේ. ආණ්ඩුව 2016 නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක වීම තෙක් රජයේ සේවකයන්ට අංක 5 2015 දරණ හා 2015 පෙබරවාලි 11 දිනති රාජ්‍ය පරිපාලන චක්‍රයේ ලේඛනයේ මගින් රුපියල් 10,000ක අන්තර්දීමනාවක් ඔබතුමාලා දුන්නා. එහෙත් විශ්‍රාමිකයන්ට තවමත් ගෙවෙනුයේ හුදෙක් 3,500ක අන්තර්දීමනාවක්. ගරු ඇමතිතුමනි, එයින් 2016 ජනවාරි 5ට කලින් විශ්‍රාමගිය සියලු සියල්ලන්ගේ විශ්‍රාම වැටු නව 2016 වැටුපුහේ අනුව සංශෝධනය කිරීමට වහා පියවර ගන්නේද? එතෙක් 2016 ජනවාරි පළවෙනි දින සිට බලපවත්වන සේ අවම වශයෙන් 6,500ක අතිරේක අන්තර්දීමනාවක් හිඟ මුදල්ද සමග අදාළ විශ්‍රාමිකයන්ට ලබා දීමට පියවර ගන්නේද? 2017 ජූනි මාසේ වෙන විට ඔක්තෝබර් මාසේ මුදල් අමාත්‍යාංශයේම වාර්තාව අනුව 591,486ක් විශ්‍රාමිකයෝ ඉන්නවා. මේ වෙන විට 600,000 පසුකර තියෙනවා මේ සංඛ්‍යාව. බඩු මිල දවස ගානේ ඉහළ යනවා. ජීවන වියදමින් පෙළී සිටින මේ විශ්‍රාමිකයන්ට වැඩිවන බදු ගෙදර හිටියත් විශ්‍රාමිකයන්ට බදු ගහන ආණ්ඩුව. ඒ නිසා ඔබතුමාගෙන් මා අහන්නේ මේ විශ්‍රාමිකයන් අපේ රජය යටතේ ජනාධිපතිතුමාගේ කාලේ රාජ්‍ය සේවය ඔබතුමා උත්තරයක් දෙන්න මම ඊට පස්සේ කෙටියෙන් එකට.
ගරු කතානායකතුමනි, මේකේ පිළිතුර අපේ රාජ්‍ය පරිපාලන ඇමතුමා දෙයි. නමුත් මට පොඩි පැහැදිලි කිරීමක් ඇමතුමා කිව්ව නිසා 2015 මාර්තු මාසේ ඉඳලා 20/20 දක්වා රාජ්‍ය සේවයේ අඩුම වැටුප ලබන එක්කෙනා අපි ගත්තොත් කාර්යාල කාර්ය සහායක කියලා 2014 නොවැම්බර් මාසේ ඔහුගේ මූලික වැටුප තිබුණේ රුපියල් 13,000ක. එතකොට ඔහුගේ මූලික වැටුප යනවා 2015, 2016, 2017, 2018, 2019, 2020 වෙනකොට රුපියල් 28,000කට යනවා අඩුම පඩිය ලබන එක්කෙනා. එතකොට ඒ හා සමානම ගැළපීමක් දැනට රාජ්‍ය පරිපාලන ඇමතිතුමා රංජිත් බද්දුම්මාඩාර ඇමතිතුමා විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ගැළපීම කෙසේද කරන්න කියන ගැන දැනට කටයුතු කරමින් තිබෙනවා. ඇත්ත වශයෙන් රාජ්‍ය සේව ඉතිහාසයේ රුපියල් 13,000 වැටුප, ඒ කියන්නේ රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන එක්කෙනා කාර්යාල කාර්ය සහායක, ඔහුගේ වැටුප 2014 නොවැම්බර් මාසේ 13,000යි, 20/20 මූලික වැටුප උදාහරණයක් හැටියට රුපියල් 28,000යි. එතකොට මේ අවුරුද්දේ යාගේ OT පැයක් රුපියල් 92යි, ගිය අවුරුද්දේ යාගේ OT පැයක් ඊට වැඩි අඩු තනක තිබුණේ. ඒ නිසා අපේ දිනේෂ් ඇමතිතුමා කියන විදිහට ඇරියස් එක ගෙවීමක් කිරීමේ ක්‍රියාවලියක් ඉතිහාසයේ පුරා නැහැ. නමුත් ගැළපීමෙන් පස්සේ ඒ ක්‍රියාවලිය අනිත් චක්‍රලේඛ අනුව ගලපන්න පුළුවන් ඒ ගැන රංජිත් ඇමතුමා ඉදිරි ටික පැහැදිලි කරයි.
ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අපේ සිහින මවන විපක්ෂ නායකතුමා යෝජනාව ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඒ විපක්ෂ නායකකමට
මැවෙනවා
රජේ විසින් පොඩ අහගනි රජය විසින් කලින් කල්ට ගන්න ලබන ප්‍රතිපත්ති තීරණ මත රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම විශ්‍රාමිකීන්ද වැටුප ප්‍රතිසංශෝධනය කරනු ලැබේ. එහිදී රජය නිලධාරීන් නිලධාරයන් වෙනුවෙන් සිදු කරන වැටුප ප්‍රතිසංශෝධනයක විධිවිධාන විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් බලපාන ආකාරයටද තීරණය කරන අතර 2006 වසරේ සිදුකර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 හා එහි සංශෝධනයේ මත රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැටුප ප්‍රතිසංශෝධනයට අදාළව විශ්‍රාමිකයන් සඳහා පැවති සියලුම විෂමතා 2015/6/25 දිනති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 මගින් ඉවත් කරන ලදී. අහගන්න තමුන්නාන්සල අවුරුදු 9ක් තිබ්බ වැටුප් විෂමතාවේ අපි 2015 අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි වෙනස් කරේ. නෑ මං අහන්නේ තමුන්නාන්සලා 2006 වැටුප් වැඩිවීමට අනුකූලව විශ්‍රාමිකින්ට ඒ සහනය ලැබලා දුන්නේ මේ මුලසුනේ ඉන්න කතානායකතුමා රාජ්‍ය පරිපාලන ඇමති විදියට තමයි වෙනස් කරේ. එපරදිම වර්තමාන වැටුප් චක්‍රලේඛය වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 පරිදි එම වැටුප් චක්‍රලේඛ ක්‍රියාත්මක වන දිනය දක්වා විශ්‍රාමගේ නිලධාරියන් හා සම්බන්ධව විශ්‍රාම වැටුප් විෂමතාද ඉහත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 නිකුත් කළ පරිදිම ඉදිරි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගත හැකි බව සඳහන් කරමි. දැන්ටමත් මහා භාණ්ඩාගාරය හා ජාතික වැටුප් හා සේවක කොමිසම් සභාව සමග මේ සම්බන්ධව සාකච්ඡා කරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි. රජයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍ය නිලධාරීන් සඳහා මෙන්ම විශ්‍රාමිකයන් සඳහාද කලින් කලට වැටුපට අමතරව ජීවන වියදම් දීමනාවද ලබා දී ඇත. ජීවන වියදම් දීමනාව රජයේ නිලධාරීන් හා විශ්‍රාමිකයන් සඳහා වෙනස් වූ ආකාරය දැක්වෙන සාරාංශ වගුවක් මේට අමුණලා තියෙනවා. එක මම දැන් ඉදිරිපත් කරන තව ටිකේ. මේ අනුව 2097 වර්ෂයේදී තමුන්නාසලගේ ආණ්ඩුව කලදී ජීවන වියදම් දීමනාව ගෙවීම සම්පූර්ණයෙන්ම තමුන්නාසල නවතා තිබ්බා. 97 නැවැත්තුවේ ජීවන වියදම් දීමනාව. 2006 වර්ෂයේ ඒක තමුන්නාසල තිබ්බා ආණ්ඩුව කරේ. 2006 වර්ෂයේ සිට රාජ්‍ය නිලධාරීන්ට ගෙවන ජීවන වියදම් දීමනාවට වඩා අඩුවෙන් ජීවන වියදම් දීමනාවක් විශ්‍රාමිකයන්ට ගෙවීමට කටයුතු කර ඇති බවද සඳහන් කරමි. තමුන්නාන්සේලා 2006 රජයේ සේවකින්ට වැඩිය අඩු ජීවන වියදම් දීමනාවක් තමයි විශ්‍රාමිකයන්ට තමුන්නාන්සේලා ගෙවලා තියෙන්නේ. අද මේ කතා කරාට රජයේ නිලධාරීන්ට 2700ක මාසික ජීවන වියදමක්ද විශ්‍රාමිකයන් සඳහා 2015/12/31 දක්වා විශ්‍රාමක ලැබූ විශ්‍රාමිකයන්ට 3675ක ජීවන වියදම් දීමනාවකුත් 2006/1 දිනද ඇතුළත්ව එදිනෙන් පසු විශ්‍රාම ලැබුණ නිලධාරීන්ට 3575ක මාසික දීමන වියදම් දීමනාවද ගෙවමින් සිටි. රජයේ නිලධාරීන්ට ගෙවන ජීවන වියදම් දීමනාව විශ්‍රාමික නිලධාරීන් සඳහා ගෙවීමට තීරණයක් ගන්න නොමැති බවත් අතීතයේ වැනි දෙයක් සිදු නොවී බවත් තමුන්නාන්සලාගේ ආණ්ඩුව කාලෙත් එහෙම කර නොමැති බවත් සඳහන් කරමි. විශ්‍රාමිකින් සඳහා දැනට ගෙවන ලබන ජීවන වියදම් දීමනාව සංශෝධනය කළ හැකි දෙයක් ඉදිරියේදී පොදු වැටුප් ප්‍රතිපත්ති සම්බන්ධව තීරණයක් ගන්නා විට තීරණය කළ යුතු බව දන්වා සිටිමි. එමෙන්ම 2018 අගෝස්තු මස විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකින් සංඛ්‍යාව 6,7020යි. ඊයේ පාර්ලිමේන්තු ප්‍රශ්නකා
ප්‍රශ්නගත කාලට අදාළ විශ්‍රාමකින් සංඛ්‍යාව 560,999යි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2690. 2006 වර්ෂයේ පෙර විශ්‍රාමකයේ සියලුම විශ්‍රාමිකයන් වැටු ගැළපීම් සිදු කර ඇත. 2016යි 6/1 සිට විශ්‍රාම ඝන ලැබෙන විශ්‍රාමිකින් සඳහා විශ්‍රාමටු ගෙවීමට බලපත් වෙන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2006 වන අතර ඒ අනුව 2016/1 පසු විශ්‍රාමකීය විශ්‍රාමිකින් සඳහා විතු විශ්‍රාම වැටුප් ගණනය කර ගෙවීම් සිදු කරන ලබන බවද කාර්මිකයෝ දන්නමි. මම මේකේ අපි පැහැදිලිවම තමුන්නාන්සලගේ 2006 විශ්‍රාම වැටුප් වැටුප් විෂමතාවයේ විශ්‍රාම වැටුප් විෂමතාවයේ අපි ගලපලා එක ගෙවලා තියෙනවා. 2006 7800ක් පඩි තිබ්බයට අපි 11720ක් ලෙස ගලපලා විශ්‍රාම වැටුප් ගෙවලා තියෙනවා. ඒ කරේ අපේ ආණ්ඩුවෙන් යහපාලන ආණ්ඩුවෙන් 2015 අපි දින 100 ආණ්ඩුවෙන් ගරු කතානායකතුමා මුදල් ලැබෙති වෙලා ඉන්න විදිහට. තමුන්නාන්සලා ආණ්ඩුවෙන් තමයි ජීවන වියදම් දීමනාව විනාශ කරලා තියෙන්නේ. නවත්තලා තියෙන්නේ. මම තමුන්නාන්සලා පෙන්නන්නම් කොහොමද මේ විශ්‍රාමිකින්ටයි රජයේ සේවකින්ටයි වෙන වෙනම ගෙවලා තියෙන ආකාරය. 6/2006 රජයේ සේවකින්ට 1000ක දීමනාවක් දෙනකොට විශ්‍රාමිකින්ට 500යි. 2006/7/1 සිට 7/12/31 දක්වා රජයේ සේවකින්ට 1375ක් දෙනකොට විශ්‍රාමිකින්ට 987.50යි. 2008 මේ එක්කම එකහොල 2875ක් දෙනකොට විශ්‍රාමිකින්ට 1437.50යි. ඉතින් මෙහෙම තමයි තමුන්නාසත් සලකලා තියෙන්නේ. දැන් අහන්න ප්‍රශ්නේ. විපක්ෂ නායක
පැහැදිලි කිරීමක් අවශ්‍යද ගරු මන්ත්‍රීතුමා? ඔයයි ගරු ජිනේෂ්වරජන මහත්මයා.
ගෞරවය දක්වනවා මේ සඳහා උත්සාහයක් දරුවා කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශ්‍රාමිකයන්ට හිමිවිය යුතු හිඟ මුදල් ගෙවීම සහ විශ්‍රාමික වැටුප් ක්‍රමය 2020 නෙමෙයි වහාම ක්‍රියාත්මක කිරීම ගැන ලක්ෂ 6කට අධික විශ්‍රාමිකයන්ගේ බලාපොරොත්තු තාම ඉටු කළා නැහැ. ඔබතුමා අනාගතය ගැන යන ක්‍රියාමාර්ගයක් ගැන කිව්වට හිඟය ගෙවීමේ කටයුතුවත් දැනට ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද වැඩි වෙන පොඩයි නම් වැඩි වෙන ජීවන වියදමත් මේ දිනවල දිනපතා පණවන බදු වලින් මිරිකී සිටින විශ්‍රාමිකයන්ට කිසිම හවුහරණ නැහැ. ඔබතුමත් පිළිගන්නවා මාත් එක පිළිගන්න. ඒගොල්ලන්ගේ වැඩි වෙන්නේ නැහැ නේ මේ මුදල බාල්දුවීම සිද්ධ වෙනකොට. ඒ නිසා ඒකයි ඒ වගේම ගරු ඇමතිතුමනි රජය දැන් තීරණය කරලා තියෙනවා දෙපාර්තමේන්තු ගණනාවක් පෞද්ගලිකකරණය කරන්න. නෑ නෑ එහෙම තියෙනවා වෙබ්සයිට් එකේ තියෙනවා ඔබතුමාලට IMF එකෙන් ආපු ලේඛනේ.
නෑ
එතකොට දෙපාර්තමේන්තු
එකෙන් ලේඛනයක් එන්නේ නැති රජය වෙන තීරණ කරන්නේ.
දෙපාර්තමේන්තු රාශියක් විශ්‍රාමිකයන් දෙපාර්තමේන්තු රාශියක රාජසේවකයෝ දැන් වැඩ කරන අයට ඔවුන්ට හිමි වෙන තත්ත්වෙ මොකක්? ඔබතුමා උත්තර දෙන්න පුළුවන් නම් මම ඉල්ලා සිටිනවා මේ අයට හිමි සම්පූර්ණ කාලයේ විශ්‍රාමය ලබා දිය යුතුයි. මොකද අතරමඟ ආණ්ඩුවක් ඇවිල්ලා හෙට අනිදා යන්න පුළුවන්. නමුත් රාජසේවය කියන දේ රටක කොඳුනාරටියයි. රාජසේවකයන් දිගටම රාජසේවය කරගෙන යන්න. ඒ මතයි රටක් පාලනය හරියාකාරව ගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බදුවලින් විශ්‍රාමිකයෝ අයින් කරන්න පියවරක් ගන්න පුළුවන්ද කියන එක අපි ඔබතුමාගෙන් අහනවා මේ කතානායකතුමාගේ කියන
මායිතනේ.
හොඳයි.
විශ්‍රාමිකින්ගෙන් කිසිම බද්දක් ගන්න නැහැ. තමුන්නාන්සේ බොරු බිල්ලම වන්නත් එපා. රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලීකරණය කරනවා කියලා තමුන්නාන්සේ බොරු බිල්ලම වන්නත් එපා. එහෙම තීන්දුවක් කරනුත් නැහැ. තමුන්නාන්සේලා 2006 වැටුප් වැඩිවීම සම්බන්ධව 15 වෙනකම් ක්‍රියාත්මක කිරීමට තමුන්නාන්සේලා ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ජනවාරි 8 වෙනිදා ඡන්දෙ තිබ්බේ ජනවාරි 1 වෙනිදා සතියකට ඉස්සලා මේ වෙනස් කරනවා කියලා බොරුවක් තමුන්නාන්සේලා ගැහුවා. අපි 2015 අලුත් අයවැයක් ඉදිරිපත් කළා. මේ අයට සහන දෙන්න කටයුතු කළා තියෙනවා. මේ රටේ රජයේ සේවකයන් වෙනුවෙන් වැඩිම වැඩ කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. අපිට තිබ්බේ පඩි බිල බිලියන 420යි. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම නිසා රජයේ සේවකින් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ අපේ ආණ්ඩුව යටතේ. බිලියන 420 වැටුප් අත බිලියන 620 වෙනකන් 50%කින් අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේ පොඩ වාඩි වෙන්න. ඔක්කොම තියෙනවා. ඒ විතරක් නෙවෙයි.
ඒ විතරක් නෙවෙයි. මෙච්චර පහදලා දෙන්න එතුම කැමැත්තෙන් පැහැදිලි කිරීමක් ඔන්න ඊළඟට ගන්න පුළුවන්.
පැහැදිලි කිරීමක් කරන්න.
ඔව්.
විශ්‍රාමිකින්දි බිලියන 120ක් තිබ්බ විශ්‍රාමිකින්ගේ වැටුප දැන් බිලියන 200ක් අපි වැය කරන අවුරුද්දකට. එන අවුරුද්ද වෙනකොට ඊළඟ අවුරුද්දෙන් බිලියන 208ක් විතර වෙනවා. අපි තමයි රජයේ සේවකින් වෙනුවෙන් වැඩියම සලකපු ආණ්ඩුව ඉච්චරයි කියන්නේ.
පුළුවන් ජෝ ඔබතුමාට? ඔබතුමා කැමතිද? හොඳයි. ගරු බන්දුර ගුණවාද ආචාර්ය බන්දුර ගුණවාද
දෙන්නකොට දෙන්න බෑ.
ගරු කතානායකතුමනි, මේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ඔබතුමා මේ ඉතාම ප්‍රබුද්ධ විදිහට මේ දකි කියලා මම විශ්වාස කරනවා. දැන් උදාහරණයක් වශයෙන් විශ්‍රාමිකයන්ට මෙන්ම වැඩ කරන රජයේ සේවකයන්ටත් විශාල වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ලබා දුන්නාට අද වන විට ඔබතුමා කියවල බලන්න 2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 32 පිටුව මුදල් වැටුප වැඩි වූ බව ඇත්ත. මුදල් වැටුප වැඩිවීමේ වේගයට වඩා වැඩි වේගයකින් රට ඇතුලේ සියලුම භණ්ඩා සේවාවන්ගේ මිල වැඩිවීම නිසා මූර්ත වැටුප රියල් වේජස් මුදල් වැටුපෙන් මිලදී ගත හැකි භණ්ඩා සේවා ප්‍රමාණය රාජ්‍ය සේවකයන්ගෙත් විධිමත් පුද්ගලිකාංශයේ පහත වැටිලා තියෙනවා කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒක නිසා මේ වැටුප් වැඩිවීමෙන් පස්සේ ඇතිවෙච්ච වැටුප් දඟර උද්දමනය කරනකොටගෙන හිටියට වඩා 15 අඩියකට රාජ්‍ය සේවකියත් විශ්‍රාමිකයත් වැටිලා තියෙනවා. ඒ නිසා දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ වුණේ කැබිනට් මණ්ඩලයේ විසින් දැම්ම කමිටුවක්. කමිටුවේ සරත් අමුණුගම මැතිතුමා
සභාව අපි මේ ප්‍රශ්නේ යන්ද ආචාර්යතුමා මොකද?
ඉතින් එතකොට දැන් අද මේ වැටුප් ප්‍රශ්නේ නිසා මිනිස්සුන්ට පාර යන්න බැරි වෙන විදියට මුළු රටේම දුම්රිය නතර වෙලා තියෙනවනේ. ඉතින් එතකොට ඒක ජාතික ප්‍රශ්නයක්. මේ දුම්රිය නැවතුම් පොලේ ඉතා විශාල කලබලණියක් ඊයේ ඇති වුණා. මේ වැටුප් පිළිබඳ මේ
තියෙන
ප්‍රශ්නේ ප්‍රායෝගිකව කල්පනා කරලා විසඳන්න නැත්නම්
ඒක හැමතිතුමාවටපත් වෙන්නේ. ගරු හැමතිතුමා, ඔව්.
මයිතනේ ගරු කතානායකතුමනි, මෙතුමා ප්‍රකාශ කරා දුම්රිය ගැන අපි වෙනම කතා කරමු. බඩු මිල වැඩිවීම ගැන අපේ රජය කැබිනට් මණ්ඩලයේ තීරණයක් අත්‍යවශ්‍ය බඩු 15කට අපි සහන ආධාර දෙනවා. තමුන්නාන්සලගේ ආණ්ඩුවට වැඩිය තවම් පරිප්පු මිල අඩු කීපයක් වැඩිවිලා තියෙනවා මම නෑ කියන්නේ. තමුන්නාන්සලගේ ආණ්ඩුවට වැඩිය 17 එකේ මිල අඩුයි. තමුන්නාන්සලගේ ආණ්ඩුවට වැඩිය කොත්තමල්ලි ටිකේ මිල අඩුයි. තමුන්නාන්සලගේ ආණ්ඩුවට වැඩිය තෙල් මිල අඩුයි. තමුන්නාන්සලගේ ආණ්ඩුවට ගෑස් මිල අඩුයි. ඉතින් තමුන් අඩුයි ගෑස් මිල අඩුයි. පඩි වැඩි. ඉතින් මොනවද මේ කතා
කරන්නේ?
හොඳයි. ප්‍රශ්න දෙන්න ප්‍රශ්න.
ගරු මේ පැහැදිලි කිරීම මෙතුව නවතලා තියෙන්නේ. එතුමා දැන් ඔබතුමා තව පැහැදිලි කියන කරන්න ලැහැත්තේද?
නෑ.
මොකද අපි ප්‍රධානවට කියන අවස්ථාව දෙන්න දැන් මම බලන්න. ඒ වට අවස්ථාව දෙන්න දැන් ප්‍රශ්න වලට යන්නේ ස්ටේට්මන්ට් ඉවරලා දෙන්න පොඩ්ඩ ඉන්න. මොකද්ද කියලා?